Order, please. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු සංචාරක සංවර්ධන ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා සහ ඉඩම් අමාත්‍යතුමා.
46 වැනි අධිකාරියේ වූ ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 63 වැනි වගන්තිය දෙවැනි උපවගන්තිය ඊ ඡේදයේ යටතේ 2013 ඉඩම් අත්පත් කර ගැනීමේ වන්දිගීමේ නියෝග සංශෝධනය සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍යරයා විසින් සාදන ලදුව 2016 ජූලි මාස 26 දින ඇති අංක 1977 ස්ට්‍රෝක් කටදරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළවූ නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධිකාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහනා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා
2014 වර්ෂ සදා සීමසේත ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සභාවගේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනයේ හා සම්නිවේදනයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා
2014 වර්ෂ සදා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා
ගරු සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගේ ප්‍රයෝජන සඳහා 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව සෙස්පදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ජූලි 13 වැනි දින ඇති අංක 1971 ස්ට්‍රෝක් 5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වෙනි වගන්තිය ප්‍රකාරව සෙස්පදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ජූනි මාස 13 වෙනි දින ඇති අංක 1971 ශෝක 6 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වෙනි වගන්තිය ප්‍රකාරව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සෙස්පදු සම්බන්ධයෙන් සාදන ලදුව 2016 ජූනි මාස 28 වෙනි දින ඇති අංක 1973 ස්ට්‍රෝක් 21 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය සහ 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වෙනි වගන්තිය ප්‍රකාරව සෙස්බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ජූලි මාස 12 වෙනි දින ඇති අංක 1975 ස්ට්‍රෝක් 40 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47-5 යටතේ වාර්තා පිළිගැන්වීම පාර්ලිමේන්තුවේ අංක 47-5 දරන ස්ථාවර නියෝග යටතේ ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකාර ආයතන සංශෝධන නැමැති පනත් කිරීම පද පිළිබඳ ගරු කම්කරුවා වෘත්තීය සමිති සම්මත අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන වාර්තාව.
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනයේ නැමැති පනත් කිරීම පද පිළිබඳ අංක 47-5 දරන කිටු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දෙවැනි වාර කිවීම කවදාද? දෙවැනි වාර කියවීම හෙට පෙස්සම් පිළිගැනීම ගරු පාටලි චම්පික රණවක මැතිතුමා, ගරු චන්දම් වීරක්කොඩි මැතිතුමා, ගරු ජයසිරි ජයසේකර මැතිතුමා,
ගරු කථානායකතුමනි, හෙට්ටිපොළ හෙට්ටිගමයන් ලිපිණේ පදිංචි ආර්.වී.සී.සී. රාවපොළ මහතාගෙන් ලැබුණ පෙත්සමක්ද රාගම නාරංගොඩ පාළුව විහාර මාවත අංක 75 එස් දරණ ස්ථානයේ පදිංචි සංජීව සමරසිංහ මහතාගෙන් ලැබුණ පෙත්සමක්ද පිළිගන්නවා.
ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා, ගරු දොලිප් විජේසේකර මැතිතුමා, ගරු අජිත් පී පෙරේරා මැතිතුමා, ගරු වීදේහෙරත් මැතිතුමා, ගරු වීදේහෙරත් මැතිතුමා,
ගරු කථානායකතුමනි, கங்கசந்தூரே பொலிஸ்தானே சேவை கரண என்ஜே எதிரிசிங்க மகத்தாகில் லபுணு பெத்சமக்து ராகம வைத்திய பீட்டே பீட்டக்காரலே சேவை கரண ஆர் எம் அமிர்தங்க மகத்தாகில் லபுணு பெத்சமக்து பிலிகர்ணும்
கரு ஜேசி அலுவாத்து போல மெத்துமா
கருகத்தான எகத்துமணி மகுலாகம மகுலாகம பஞ்சி சிஎம் அனுர ஜெயரத்ன ஜயஸ் சந்திரசேகர் மகத்தாகில் லபுணு பெத்சமக்து கேலனிய கிரிபாஜ்குர பிரின்ஸ் லேன் அங்க பனசத்திர தர்ண ஸ்தானே பதிஞ்சி டி ரணசிங்க மகத்தாகில் லபுணு பெத்சமக்து மாவத்தகம மார்லாந்த அங்க தானமே தர்ண ஸ்தானே பதிஞ்சி ஜி எம் உதயகுமார சிறிசேன மகத்தாங்கில் லபுணு பெத்சமக்து பிலிகண்ணு
கரு கே துரை ரத்னசிங்கம்
கௌரவ சபாநாயகர் அவர்களே, திருவண்ணாமலை ஓசில் லோவரோட் இலக்கம் 164 கீழ் 16 என்னும் முகவரியில் வதியும் திரு டி கமலநாதன் என்பவருடன் கிடைத்த மனுவை நான் சமர்ப்பிக்கின்றேன்.
நன்றி. கரு கவிந்தன் கோடீஸ்வரன் மெத்துமா, கரு விஜயபால் ஹெட்டியாராச்சி மெத்துமா,
கரு கதாநாயக துமணி ගල් බණ්ඩාරනායක ප්‍රදේශ අංක 181 තරණ ස්ථානයේ පදිංචි ගුණපාල විතාරණ මහතාගෙන් ලැබුණු පෙක්සමත්ද ගල් මීටියාගොඩ මානපිට ජයන්තියන ලිපිණේ පදිංචි ඩබ්ලිව් රම්මසීලි ජයවර්ධන මහත්මියගෙන් ලැබුණු පෙක්සමත්ද පිළිගන්වමි.
ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා,
ඉමදුව දීගොඩ සපුගහවත්ත අංක 71 තරණ ස්ථානයේ පදිංචි ඩීඑන් ගල්හේනගේ මහතාගෙන් ලැබුණු පෙක්සමත්ද போதல நராவல பன்மிலப்பார கெந்தகாவத்தையான லிபினை பதிஞ்சி பி டி சிரியாவதி மகாத்மியை லபுனு பெச்சமக்த பிலிகன்வமி.
கரு லசாந்த அழகியவண்ண மெத்துமா,
கரு கதாநாயகத்துமணி மாத்தலே உடகம 84 தெகிஸ்தானே பஜிந்தி தீப்தி நிராகவ மகாத்மியை லபுனு பெச்சமத போக்கந்தர 692 தர்ண ஸ்தானே பஜிந்தி எல் எச் சலனி மகாத்மிக்கு லபுணு பெசமத வல்கம்முள்ள அலிவல்பல்லி பஜந்தி டி ஆர் சிறுவர்தன மகாத்மாக்கு லபுணு பெசமத ராகம பட்டுவத்த ஆர் ஏ சந்திரசேன மகாத்மாக்கு லபுணு பெசமத இதிரிபாத் கருது
மிம பெசம் மகாஜன பெசம் பிலிமந்த காரக சபாவட்டு எமுனு ஏத்த வாசிக பிரித்துரு அபேட்சாக்கன பசன கரு புத்திக பத்திரன மெத்துமா அக்ராமாச்சுமா ஜாதிக பிரதிபத்தி ஆர்த்திக கட்டுவித்து அமாச்சுமாக ஏசீமட்டு
අයන්නේ එක පයිනස් වනවගා අක්කර 39,440යි එනම් හෙක්ටයාර 15,776යි යුකලිප්ටස් වනවගාව අක්කර 45,640යි එනම් හෙක්ටයාර 18,256යි අයන්නේ දෙක වනවගා හේතුවෙන් පාංශුකාදනය හා නායම් අඩුවේ වායුගෝලිය කාබන් ඩයොක්සයිඩ් මෙම වනවගා මගින් අවශෝෂණය කර ගැනීම නිසා ගෝලිය උණුසුම් පාලනය වේ මෙම වනවගාව සත්වෙන්ට වාසස්ථාන සපයයි මේවා වනවගා වන බැවින් ස්වභාවික වනාන්තරමෙන් ජෛව විවිධත්වය අතින් පොහොසත් නැත අයන්නේ තුන මෙම වනවගාව මගින් ශ්‍රී ලංකාවේ දැව අවශ්‍යතාවය සඳහා විශාල දායකත්වයක් සපයයි දැව පාදක කර්මාන්තවල නියැලෙන විශාල පිරිසකගේ ජීවනෝපාය පවත්වා ගැනීම සඳහා මෙම වනවගාවන් උපකාරී වී ඇත දුම්රිය මාර්ග සඳහා සිල්පර කොටන් සැපයීම හා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය විදුලි කණු සැපයීමට යුකලිප්ටස් වනවගා වලින් ලබා ගන්නා දැව ප්‍රයෝජනයට ගනු ලබයි මෙම වනවගා හෙලීම් සිදු කරගෙන ලැබෙන දැව අලෙවි කිරීමෙන් හා ෆයිනස් වගා බදු දීම වගින් රජයට ආදායම් ලැබේ ආයන්නේ එක ඔව් ආයන්නේ දෙක වනවගා පීටි ස්ථානවල ස්වභාවික වැවෙන ශාක වර්ග සිටුවීමට කටයුතු කර ඇත උදාහරණයක් හොර ගොරක පෙලන් වල්දෙල් කොස් බෙරලිය රඹුටන් වැනි පැල ආයන්නේ තුන දැනටමත් දේශීය ශාක වගා කරමින් පවතී ආයන්නේ හතර සැලසුම් සකස් කර ඇත අයන්න යන නොනගී
ගරු කතානායකතුමනි අතීතයේ සමහර දේශපාලඥයන් සහ සමහර නිලධාරීන් ගත්ත තීන්දුවක ප්‍රතිඵලයක් විදිහට තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් සමහර වෙලාවට වනජීවි දෙපාර්තමේන්තුවත් මේ විශේෂයෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමයි වැඩිම කොටස ෆයිනස් සහ යුකලිප්ටස් වගා කරේ මෙහි යම් වාසි ප්‍රමාණයක් තිබ්බත් ඒ වාසි අභිභාගියපු අවාසි ප්‍රමාණය වැඩි විශේෂයෙන් ජෛව විවිධත්වයට උණු බරපතල හානිය භූගත ජල මට්ටම් පහළ වෑම වගේ කාරණා මේ තුල අවාසිදායක ලෙස සිද්ධ වුණා දැන් විකල්ප ශාක වගා කිරීමට කටයුතු කිරීමත් සමග අර යුකලිප්ටස් සහ ෆයිනස් වලින් ලබාගත් වාසිදායක තත්වයන් නැති වෙලා යනවා එතකොට ඒ වෙනුවට විකල්ප වැඩ පිළිවෙලක් අමාත්‍යංශයට තියෙනවද?
මේකේ ගරු කතානායකතුමනි, අපේ මන්ත්‍රීතුමා කියපු කාරණාව හරි. පයිනස්සා යුකලිප්ටස් වලින් පරිසරයත් එක්ක වෙන හානි ප්‍රමාණය වැඩි නිසා ඒව ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි ඒ හා සමානව මේ වගේ හඳුනාගත් ප්‍රදේශවල නැවත වනවගාවත් එක්ක ආරක්ෂා කරන වැඩපිළිවෙලකුත් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වෙනවා. මොකද මේවා මං හිතන්නේ අපේ විවිධ වූ කාර්යයන් සඳහා යොදා ගැනීමට අවශ්‍ය කරන පළවර්ගත් බවට පත් වෙලා තියෙනවා. උදාහරණයක් ඇටියට සිල්පර කොටන් ඒ වගේ දේවල් දිගින් දිගටම සැපීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා ඒවට අවශ්‍ය ප්‍රමාණයන් තබාගෙන ඉතුරු ඉඩම් කොටස් විතරක් වෙනත් වනවගා සඳහා යොදවන්න කටයුතු කරලා තියෙනවා.
දැන් මේ වනවගාවත් සමගම සාමාන්‍යයෙන් විශේෂම ගොවි ජනතාවත් සාමාන්‍ය වශයෙන් බැලුවත් ගොවි ජනතාව නැවුණත් ගෙවතු වගාව කරන අයට තියෙන බරපතල ප්‍රශ්නක් තමයි නියෝජ්‍ය අමාත්‍යතුමනි රිලවුන් සහ වඳුරන් හිත්තෑවන් ඒ වගේම වල්ලූරන් බොහෝ වෙලාවට මොනරු මේ වෙන හානිය. මේකට හේතුව තමයි වනාන්තර ප්‍රමාණය අඩු වෙනවා. එතකොට වනාන්තරවල තියෙන ඒ සතුන්ට ආහාර සපය ගන්න තියෙන තත්ත්වය අඩු වෙනවා. මොකද මේ යූකලිප්ටස් වලත් ෆයිනස් වලත් කන්න පළතුරු නැහැ. එතකොට ඒ නිසා ගම් වලට මේ සතුන් එන්න පටන් ගන්න. පළතුරු හෝ වෙනත් ඒ සතුන්ගේ ආහාර. ඒ නිසා මේ බෆර් සෝන්ස් වල විශේෂයෙන්ම මේ වනාන්තරය සහ ජනතාව ජීවත් වෙන අතර මැද පළතුරු සහ මේ සතුන්ට යම්වත් මට්ටමකින් ආහාර සපයාගත හැකි ශාක වර්ග වගා කිරීම ගැන අමාත්‍යාංශය අවධානය යොමු වෙලා තියෙනවාද? එහෙම වුණොත් සතුන් අර ගම්වදින එක නවත්තා.
ඒකද ගරු කතානායකතුමනි, දැනට 2010 ඉඳලා මේ දක්වා කාලය ගත්තොත් හෙක්ටයාර 400කට එහා ගියපු ප්‍රමාණයක ෆයිනස්සා යූකලිප්ටස් සයින් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රමාණවල නැවත ඉටුවන්න අරගෙන තියෙන පැල වර්ග ගත්තත් ඒවා බොහොමයක් පළතුරු පැල වර්ගත් හිටවලා තියෙනවා. ඒ නිසා අනික් කාරණාව මේ අක්කර ප්‍රමාණය වෙනත් කටයුතු සඳහා යොදවලා නැහැ. මේව වනවගාවල් සඳහා පමණයි නැවත වාරයක් මේ අක්කර හෙක්ටයාර 400ම යොදවලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිව මේ මන්ත්‍රීතුමා කියපු කාරණාව ඒ තුල ඉටු වෙනවා.
මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය, දැන් අමාත්‍යාංශය අලිවැට ඉදිකිරීම සඳහා සැලකිය යුතු මුදලක් වෙන් කර. අපි දන්නවා දුම්රිය දෙපාර්තමේන්තුව ඒ අයගේ ඉවත් කරන දුම්රිය පීලි නැත්නම් රේල් පීලි මේ අලිවැට ඉදිකිරීමේ කටයුත්තට අමාත්‍යාංශ දෙක ඒකාබද්ධ වෙලා ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් හැදුවොත්, එතකොට අර අලිවැටේ යම් මුදල් ප්‍රතිපාදන වලින් කොටසක් ඉතිරි කර ගන්න පුළුවන් අඩු පිරිවැයකින් කෙටි කාලයක් තුළ වැඩි වපසරියක මේ අලිවැට නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. අමාත්‍යාංශයට ඇයි හැකියාවක් නැත්තේ? ප්‍රවාහන ඇමතුමත් ඉන්නවා මේ වෙලාවෙත් මේ සභාවේ ඉන්නවා ප්‍රවාහන ඇමතුමා. නිමල් සිරිපාල ඇමතුමාලාගේ ප්‍රවාහන අමාත්‍යාංශයත් එක්ක කතා කළා. මේ ඉවත් කරන රේල් පීරි ඔබතුමාලාගේ අමාත්‍යාංශවල මේ අලිවැට ඉදිකිරීමේ කටයුතු වලට ප්‍රයෝජනට ගන්න.
මේක ගරු කතානායකතුමනි, මම හිතන්නේ අමාත්‍යාංශ තුනක් එක්ක සම්බන්ධ වෙච්ච කාරණාවක් මන්ත්‍රීතුමා කතා කරේ. වනජීවී අමාත්‍යාංශය හරහා තමයි මූලික වශයෙන් අලිවැටවල ඉදිකිරීම කටයුතු සිදු කරන්නේ. ඒ වගේම ෆොරෙස්ට් එකේ අපිත් එක්තරා විදිහකට ඒ අලිවැටවල ඉදිකිරීම කළ යුතු ස්ථාන පිළිබඳව අපි දැනුම් දීම් කරනවා. මහා මාර්ග සහ මේ අමාත්‍යාංශ තුන ඒකාබද්ධ වෙලා ඒ කටයුත්ත ගැන අපි හොයලා බැලීමේ හැකියාව තියෙනවා.
හොඳයි. දෙවෙනි දැන් ප්‍රශ්න තුනක් ඇහුවා ගරු මන්ත්‍රීතුමා. ඒක ගරු අමෙතුමා කැමති නම් මට අවස්ථාව දෙන්න පුළුවන් පැහැදිලි කිරීමක් කරන්න. ඔබතුමා කැමතිද? මේකට අදාළද?
මාකාරිකවක්වත් පැලවෙන්නේ නැහැ. යටි රෝපණ නැහැ. ඒ නිසා පත්‍ර සහ මේව අතු බිමට වැටීමෙන් දිරන්නේ නැහැ කවදාකවත්. අනිත් එක විශාල වශයෙන් ජලය උරා ගැනීම සිද්ධ වෙන කඳුකර ප්‍රදේශවල ජල උල්පත් සිඳී යාම මේ නිසාම ඇති වෙලා තියෙනවා. ඒක නිසා කරුණාකරලා අපි ඉල්ලීමක් කරනවා ඉතුරු ටිකත් ඉතාමත් මික්මනින් ඉවත් කරලා ඒ වෙනත් ගැළපෙන වගාවන් ආරම්භ කරන්නයි කියලා වන වගාව.
හොඳයි. බොහොම ස්තුතියි ගරු වෛද්‍ය නරින්ද ජයසිංහ මහත්මයා. අමහනවා ඉදිරිම අමාත්‍යමාගෙන් ඇසීමට.
අමහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමා
පිළිතුරු අයන්න 2014 5 1 දින වැඩ ආරම්භ කොට බිම් ප්‍රමාණයේ ගැටලුවක් හේතුවෙන් 2014 7 31 වැඩ නතර කර ඇති මිහිඳුපුර නිවාස ව්‍යාපෘතිය 2016 5 19 දින සිට නැවත වැඩ ආරම්භ කර ඇති අතර මේ වන විට ඉදිකිරීම් කෙරෙමින් පවතී. 2 පිළිතුර ව්‍යාපෘති අවසන් කර නැත. පිළිතුර තුන නිමකල නිවාස නොමැත. පිළිතුර හතර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉඩමේ භුක්තිය සංවර්ධන කරු වෙත ලබා දී ඇති බැවින් අදාළ සංවර්ධන කරු විසින් වියදම දරනු ලැබේ. ආයන්න එක නැත. මෙම ඉඩමේ රතගාල් කර ඇත්තේ කොන්ත්‍රාත් සමාගමට අයත් ඉදිකිරීම සඳහා භාවිත කරන ෆයිල් ගැසීමට යොදා ගන්නා යන්ත්‍රෝපකරණ පමණි. දෙක ආයන්න එක අනුව බදුකුලින් ගෙවීමක් සිදු නොවේ. පිළිතුර ආයන්න තුන පිළිතුර ආයන්න එක අනුව බදු අය කරනු නොලැබේ. ඇය යන්න අදාළ නොවේ.
ගරු නියෝජ්‍යමත්තුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ කොන්ත්‍රාත් සමාගම මොකද්ද?
කොන්ත්‍රාත් සමාගම මේක කොන්ත්‍රාත් සමාගම CDC Industrial Infra Limited India පුජ්ජලික සමාගම.
දෙවෙනි අතුරු ප්‍රශ්නය.
දෙවෙනි ප්‍රශ්නය ගරු විජේරත් මැතිතුමා,
ඔබතුමා කිව්වා මේක ආරම්භ කරලා තියෙනවා කියලා. නමුත් තාම එහෙම වැඩ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. දැනට ඔබතුමාලා වෙනත් ඉන්දියානු සමාගමක් එක්ක හවුල් ව්‍යාපාරයක් ජොයින්ට් වෙන්චර් එකක් විදිහට මේක අත්සන් කරලා මේ කටයුතු නිවාස ඉදිරි කරන්න සූදානමක් තියෙනවද?
නැහැ ගරු කතානායකතුමනි, මේකේ වැඩ නතර වෙලා තිබුණා බිම් ප්‍රමාණයේ ගැටලුවක් හේතුවෙන්. නමුත් මේ වෙනකොට මේකේ වැඩ කටයුතු ආරම්භ කරලා දැන් කෙරීගෙන යනවා. අපි සතිපතා මේ පිළිබඳව අපි හොයලා බලනවා. 2018 වෙනකොට මේකේ සම්පූර්ණ වැඩ කටයුතු අවසන් කරන්න අපි කටයුතු කරනවා. කිසියම් හේතුවකින් මේ ඒ කොන්ත්‍රාත් සමාගමේ වැඩ කටයුතු කරේ නැත්නම් අපි නීත්‍යානුකූලව ඒ උදව් ඉවත් කරලා වෙනත් කොන්ත්‍රාත් සමාගමකට ඒක බාර දෙන්න අපි කටයුතු කරනවා.
ඔව්, ඇහුවේ වෙනත් ඉන්දියානු සමාගමක් එක්ක හවුල් ව්‍යාපාරයක ජොයින් වෙන්චර් එකක් විදිහට ගිවිසුමක් අත්සන් කරන්න සූදානමක් තියෙනවද කියලා?
නෑ, අපේ එහෙම ගිවිසුමක් නැහැ.
ගරු බුද්ධික පත්‍රය මැතුම
අවසරයේ මත කියනවා
මෙතන කැපිටිට පිළිතුරු දෙන්නේ අමතර ප්‍රශ්නයක්.
ඔව් නෑ, අමතර ප්‍රශ්න නෙවෙයි, අර ගලපති මන්ත්‍රීතුමා කිව්වා වගේම.
ආ කමන්නේ අහන්න.
ඔව් තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අහන්නේ අර
මේ තුන පැහැදිලි කිරීමක් කමන්නේ, ඒක අපිට ආගිව කරන්න ඕනේ නෑ. ඔබතුමා කැමති නම් පිළිතුරු දෙන්න ඕන.
ගරු කථානායකතුමනි, මෙතන මේ ගිවිසුම මන් දන්න තරමට ශූන්‍ය වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතන වැඩ කරනවා කියලා බොරු මවාපෑමක් කරන්නේ මේ කලින් සමාගම. එතකොට කලින් සමාගමට මේක කරන්න බෑ. කලින් සමාගම ඩීපී ජයසිං ආයතනයට මූල්‍යමය පොල්ලකුත් තියලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන්ට මේ ඉතා පැහැදිලිව මෙතන වැඩ කිරීම මුවාවෙන් වැඩ කරනවායි කියලා පෙන්නල ලොකු වංචාවක් සිද්ධ වෙනවා. ඒ නිසා මම ඔබතුමාටයි ගරු ඇමතුමයි දෙන්න ඊයේ ජීවිත කලවගෙන තියෙන බොහොම අමාරුයි. අද අපි කියන්නේ අපි සන්තෝෂ වෙනවා, නැත්නම් අපිට ශෝක ප්‍රකාශ වෙනවා. මේ සබ ඒක වෙනම කතාවක්. මේ ඒ නිසා මම ඉතා පැහැදිලිව කියනවා මේක පිටිපස්සේ විවිධ ජාතික නිවාස සංවර්ධන අධිකාරියත් මේක විවිධ කාරණා කියමින් ප්‍රමාද කරනවා. අලුත් ගිවිසුමකට යන්න තමයි දැන් තීන්දුව වෙලා තියෙන්නේ. හැබැයි එහෙම ගිවිසුමකට යන්නෙත් නැහැ. දැන් වැඩේ ඇනිලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමත් ඇමතිතුමත් ඔය දුන්නු ඔය නිලධාරීන්ම තමයි පෞගිය කාලේ ඔය තක්කඩි වැඩේ කරලා තියෙන්නේ. ඒ නිසා ඔය නිලධාරීන් දුන්නු පඩංගු මේ ස්වභාවය කියවන්නේ නැතුව මේ ගැන හොයලා බලලා යම්කිසි විධිමත් ක්‍රියාමාර්ගයකට යන්න කියලා අපි ඉල්ලනවා.
හොඳයි, අවධානය යොමු කරන්න එකට ගරු නියෝජ්‍යමත්තුම.
ගරු කථානායකතුමනි, මේ නිවාස ව්‍යාපෘති අපිට අවශ්‍යදායක නිවාස ව්‍යාපෘතියක් නෙමෙයි. ඒ නිසා මේක අපි හොයලා බලලා අපි මේක අවසන් කරන්න අපි කටයුතු කරමු.
ගරු හිරුනිකා ප්‍රේමචන්ද මැතිණිය. No, she is not here to ask the question. She is not here. ගරු බිමල් රත්නායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, මම අහනවා
සංස්කරණ පුනරුත්ථාපන ඇමතිතුමාගෙන්.
ස්වාමිනාන්.
Yes sir. I'm replying. The first question, the answer is yes. Second, there are 31 welfare camps situated in the 7 divisional secretariat of Jaffna district. 936 families consisting of 3,260 members are living in the welfare camps in Nallur 17, Sandilappai 57 people, Uduvil 1,234, Telipalle 1,130, Kopai 352, Karavetti 37, Point Pedro 433. The third question, answer for the third question, ministry allocation funds annually to provide sanitation, electricity, drinking water and garbage cleaning facilities to the welfare camps and implements through the divisional secretariat and we spent 3,798,000 has been allocated for 2016 to provide drinking water, sanitation, electricity facilities to welfare camp. Details are next year. I will table that. The next answer for the fourth question, provisions of dry rations to these families who are living in the welfare camps was stopped from 2011. A cabinet paper was submitted on 10th of January 2016 by my ministry for the provisions of dry rations and approval also obtained. But instructions was received from the Treasury that recurrent funds could only be utilized for the provision of dry ration. Dry ration was not provided because of the shortage of the ministry funds, recurrent funds. However, some funds selected families were given livelihood assistance under the Ministry of Livelihood Support Program after considering their poverty. Most of the families are now doing fishing and labor work to manage their livelihood. So really speaking, they are on their own and they are earning their living in by doing their own labor work. The next question, the answer, lands of 254 families out of 936 families who are living in the welfare camps has been occupied by state forces and these lands were not released yet. My annexure 3 consists of all those particulars. The next answer, there are 682 families out of 936 families do not own lands or houses. Actions are being taken to provide land with housing facilities to those landless families in the welfare camps.
ගරු කතානායකතුමනි පළවෙනි අතුරු ප්‍රශ්නය ඇමතුමා ප්‍රකාශ කළා දැන් මේ සරණාගත කඳුර වල කඳුරු 31ක 3200 ගණනක් ඉන්නවා නමුත් ඔවුන්ට පසුගිය කාලේ සිට තවමත් ඔවුන්ට වියලි ආහාර ද්‍රව්‍ය කියන්නේ ආහාර සම්පාදනය කෙරෙන්නේ නැහැ කියලා ඉතින් මේකේ තියෙන ගැටලුව තමයි මේක යම් පිරිසක් වෘත්ති ඉන්නව නිරත වෙන බව ඇත්ත නමුත් ඕන්න අපේ ලිපි ලේඛනත් ඉදිරිපත් කළා තියෙනවා ඔවුන්ට ඇත්තටම මේ සරණාගත කඳුරේ ජීවත් වෙන ගමන් ඔවුන්ගේ ඉඩමක් ඇත්තේ නැහැ ඒ නිසා ඔවුන්ට ආහාර ලබා ආහාර වලට ආධාරයක් නැතුව ජීවත් වීම ඉතාම දුෂ්කරයි කියන්නේ ඒ නිසා අමතුමාගේ පැත්තෙන් දැන් කැබිනට් අනුමැතියක් ලැබිලා තිබෙනවා නම් ඇයි මේ ජනතාවට අඩුම ගාණේ හඳුනා ගන්න ආයතවත් ඇයි ඔබතුමාලට ඒ වියලි ආහාර සලාක ලබා දෙන්න බැරි කියන්නේ
Yeah, that is where I mentioned, Honourable Member of Parliament, that we have given certain provisions, livelihood provisions, being given to certain families who are really under poverty. And that has been done. And if there are any other facilities that they need, they write to us and we will provide the facilities accordingly. It's better for them to write to the ministry so that we can look into the matter.
Your answer, you said that you are not giving dry rations.
I gave you the explanation why the dry ration was not given. Because it comes under recurrent expenditure and as such this year's allocation I am unable to do it. But if the welfare camps continue to be next year, which I hope not, we are trying to get rid of all the welfare camps as soon as possible. If that is so, I will make provisions under the my allocation that has been given to give them dry rations.
එක තමයි ඔබතුමා මෙතන සඳහන් කරේ යාපනේ දිස්ත්‍රික්කයේ තිබෙන සරණාගත කඳුරු කෙන පමණයි. අපි දැනගන්න කැමති වවුනියා දිස්ත්‍රික්කයේ පිහිටලා තිබෙන පූන්තෝට්ටම් කෙන කඳුර ඔබතුමාට අදාළ වෙන්නේ නැද්ද? ඒක කුමන ආයතනකින්ද එතකොට පරිපාලනය වෙන්නේ? ඔවුන්ගේ ප්‍රශ්න ගැන බලන්නේ මොන අමාත්‍යංශයේද?
Yeah, thank you. But the question that you raised was nothing you're not specifically mentioned about Poonthottam. So that's why I have not answered that question. If you specifically ask me another question, another date, I can certainly reply that.
ඔබතුමාට අහලා තියෙන උතුරු නැගෙනහිර පළාත්වල රජය මගින් සරණාගත කඳුරු පවත්වාගෙන යන්නේද? ඔබතුමා කිව්වේ 31ක් කඳුරු 31ක් යාපනයේ පවත්වාගෙන යනවා කියලා.
Correct.
ඒතර දැන් මේ කඳුරු තිබෙන්නේ යාපනයේ නෙමෙයි වවුනියාව.
Right.
ඒතර එතකොට ඔබතුමාගේ 31ේ ලයිස්තුවට ඒ කඳුරු ඇතුළත් වෙලා නැද්ද?
Right, this is only in respect of the DS divisions of Jaffna, of the Jaffna district. And as far as Vavuniya and Kilinochchi is concerned, I can certainly reply that. If you give me another week's time, I will reply those issues.
I had clearly mentioned north and east. Not only Jaffna.
So, Honorable Minister, you only referred to north, so maybe you can clarify that later. If you
yeah,
don't
that's
have
correct,
the,
sir. I will reply data. Yeah. I will do that, sir. I'll clarify it and give
is
it to you.
Is that all right?
Can I table that later, or shall I clarify it and give it to you?
No, you table it in the next right. Parliament okay. Date without any questions from my side.
Right.
You
thank
can
you.
Table.
Okay,
thank
that's
you.
Fine. Okay. Garu උදේ ප්‍රභාත් ගමන් පිළ මැතිතුමා අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහන ගරු කතානායකතුමනි
ගරු රාජ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි සතියක් කල්ලිල
ගරු ඉෂාක් රහමාන් මැතිතුමා අධ්‍යාපන අමාත්‍යතුමාගේ ඇසීමට ගරු රංජිත් සොයිසා මැතිතුමා කුෂිකාරෝ අමාත්‍යතුමාගෙන් ඇසීමට ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට
මම අසනවා ගරු කතානායකතුමනි සර් මේ මුදල් අමාත්‍යංශයේ මේ අයවැය යෝජනාවක් පිළිබඳ මම ප්‍රශ්නය අසලා තියෙන්නේ ගරු කතානායකතුමනි අග්‍රාමාත්‍යතුමා මේ ගරු සභාවේ සිටින නිසා මම දැනගන්න කැමති අද දෙවින දිනමින පුවත්පතේ මුල් පිටුවේ 80 නිලධාරීන්ට යලි රැකිය නැහැ කියලා අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමාට උපදෙස් දුන්නා කියලා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් මේ රාජ්‍ය ව්‍යවසාය හා රජයේ ව්‍යවසාය වල තනතුරු දැරීම අත්හැරියා. ඉතින් ඒ අත්හැරීමෙන් රජයේ මූල්‍ය ඒ ආයතන වල කටයුතු වලට ඍජු බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම සමහර ගරුනිල හෝ විශේෂඥ උපදේශ ගන්න පුද්ගලිකව පත් කරපු අය FCID එක අරන් ගිහිල්ලා බන්ධනාගාරගත කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අද පුද්ගලිකාංශයේ එන් රජයට සේවය ලබා ගන්න රාජ්‍ය සේවකයන්ගේ රාජ්‍ය සේවය ලබා ගන්න මූල්‍ය අපරාධ කොට්ටාසේ ක්‍රියාකලාපයේ බලපාලා තියෙනවා. අපි කියන්නේ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නීති සම්මත අනුව උසාවි දාන්න, නඩු දාන්න, දඬුවම් කරන්න. නමුත් මෙලෙසින් රාජ්‍ය නිලධාරීන් හා පුද්ගලිකාංශයේ වැදගත් අය මූල්‍ය අපරාධ කොට්ටාසයට ගෙනිල්ල ඉවරලා මේ බන්ධනාගාරගත කළොත් අගමැතිතුමා උපදෙස් දුන්නොත් 80 නිලධාරීන්ට යලි රැකියා නැහැ කියලා මේ තත්ත්වයේ පිළිබඳ මම ගරු අගමැතිතුමාගෙන් දැනගන්න සතුටුයි.
මේක මෙතෙන්ට අදාළ ප්‍රශ්න කොහොම හරි මම පැහැදිලි කරන්නම්. එකක් සමහර සංස්ථාවල මේ භාණ්ඩාගාරයේ නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරීන්ගේ තනතුරෙන් ඉවත් වෙලා තියෙනවා. ඉතින් ඉවත් වුණා නම් ඊට පස්සේ දාලා වැඩක් නැහැ නේ. ඒගොල්ලෝ ඉවත් වෙන්න හේතු දීලා තියෙනවා. ඒගොල්ලෝ බයයි කියලා. ඉතින් බය නම් ආපහු කොහොමද තියන්නේ නැහැ නේ. අනික මේ නිල මගේ මං මගේ මතේ නම් අපේ හුඟක් අයගේ දැන් මේ නිලධාරියෙක් හිටියා මේ භාණ්ඩාගාරින් ශ්‍රී ලංකා ගුවන් සේවයේ. මොකද්ද මන්තුමා ගුවන් සේවයට වෙලා තියෙන්නේ අද? තව නිලධාරියෙක් හිටා වරාය සංස්ථාවේ. මොකද්ද එතන උනේ? තව එක්කෙනෙක් හිටියා පෙට්‍රෝලියම් එකේ. මේ වාඩි වුණාට මේ අලාභ එකක්වත් නවත්තන්න බැරි වුණා. ඉතින් තව මොනවද ඔය තව මොනවද කතා කරන්නේ ඉතින්? ඒ නිසා මම හිතන්නේ මේගොල්ලෝ හිටියා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේම මේ අය නැතුව අපි විශේෂඥයෝ දානවා නම් ඒකත් අපි කතා කරන ඕනනම් නීතියක් ගේන්නම්. ඒකයි සිදු වෙලා තියෙන්නේ. දෙවනි එක කවුරු හරි වරදක් කරලා තියෙනවා නම් නීතිය ඉදිරියේ යන්න ඕනේ. මම එකක් කියන්නම්. මේ මෙතන අපි කතා කරනවා මේ ගරු කතානායකතුමා ඔබත් දන්න නිසා මේ කාරණේ. ඔබතුමා මේකට හොඳටම දන්නවා මට වඩා හොඳට. මේ සංචාරක මණ්ඩලයේ හිටපු නිලධාරීන් මොනවද කරේ? මේ නිලධාරීන් දැන් විභාග කරන්නේ මේ සංචාරක මණ්ඩලයේ මේ රටේ අභ්‍යන්තර සංචාරක වැඩ කටයුතු කරන්න කියලා ඒ ගිවිසුම අත්සන් කරේ සංචාරක මණ්ඩලයේ සුබසාධක සේවක සංගමයක. ගරු කතානායකතුමනි මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසය ලියන්න කියලා අපි පාර්ලිමේන්තුවේ සුබසාධක මණ්ඩලයට දුන්නේ මොකද්ද සිදුවෙන්නේ? ඊළඟට ඒ මුදල් ටික එතෙන්ට ගියේ නෑනේ. ඒ මුදල් ඔක්කොම අරගෙන පාවිච්චි කරේ ඌවේ පළාත් සභා ඡන්දේ. පළාත් සභා ඡන්දේ ඔබතුමා දන්නවා බදුල්ලට කරපු වියදම. මෙතුමා දන්නවා කරපු වියදම මොනරාගලට කරපු වියදම ඉතින් ඡන්දෙට ඔය පාවිච්චි කරපු මුදල් ඡන්දෙට මේ එතුමට හම්බුනේ නැහැ එතුමා මම දන්නේ එතුමා වියද නෑ නෑ හරි නෑ නෑ ඔබතුමාලා මං කියන්න ඔබතුමාලා බොහෝ දෙනෙක් අපි වාගේ එක එක තැන් වලින් ආධාර කරුවන්ගේ මුදල් එකතු කරලා ගිහින් වියදම් කරා සමහර පුද්ගලයන්ට මේ මුදල් හම්බෙලා පස්තර ආසන දෙන්න මොකද්ද කරේ කියලා ඔබතුමා දන්නවා මට වඩා හොඳට ඔබතුමයි මට ඇවිල්ලා කිව්වේ ඉතින් මේ කියන්නේ රජයේ මුදල් මෙහෙම පාවිච්චි කරන අය ඡන්දේ යන්න ඡන්දේ කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ අපි ගිහින් ඒත් රජයේ මුදල් මෙහෙම යෙදෙව්වා නම් අඩු ගන්න මේ ගැන විභාගයක් කරන්න ඕනේ මේ විභාගයේ ගෙනියන එක අපි කියන්නේ කිසිම පක්ෂයක් රජයේ මුදල් පාවිච්චි කරන්න ඕනේ නැහැ එදා බද ඌව කරන්නේ නැති ඊට ඉස්සෙල්ලා කරපු අය අපි ගිහින් මෙතුමත් අනිත් පැත්තේ එතුමන්ලා ගිහින් තමන්ගේ මුදල් එකතු කරගෙන ගිහින් දැම්ම ඒකට කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ ඔබතුමන්ලා ගිහින් මුදල් වියදම් කරා නම් එක එක වැඩ කටයුතු එක වෙන එකක් දැන් වක්‍රව ගිහින් තව එකක් තියෙනවා අපි ගිහින් උදළු බෙදනවා කමන්නේ ඒවත් අමතක කරලා දැම් ඒත් මේක දැනගත්ත හොරකමක් ති කියනවාද රජින් නිදාරින් මෙතන වාඩි වෙලා හිටියේ ඒකට කියලා අපි කරන එක එක ඒවා තියෙනවා ඡන්ද දිනන්නේ මැෂින් ගිහින් දෙනවා අරවා දෙනවා ලයිට් දානවා සමහර නීති අනුව කියයි මේවත් වැරදි කියලා කොහොමද අපි ඒව ගැන කතා කරන්නේ ඒත් එතන මුදල් අරගෙන බෙදනවා කියන්නේ විවුර්තව ඔව් රජයේ මුදල් ඊට වඩා මේකන්නේ ඒ පුද්ගලයා ගිහින් මුදල් වෙන් කරා නම් ඒ ගමකට මේ විදුලිය දෙන්න කියලා ඒකෙන් අපි කතා කරන්න යන්නේ ඒක දෙපැත්තම කරන එක. අපි ගිහින් තකරම් බෙදනවා නම් දෙපැත්තම කරන ඒවා තියෙන්නේ. හොඳද නැද්ද කියලා අලුත් ඡන්ද නීතිය තීන්දුවක් ගන්න පුළුවන්. ඒත් මෙතන කරේ මොකද්ද? මෙතන කරේ දැනගෙන වෙන එකත් අපි ගිහින් දෙනොත් සුභසාධක මණ්ඩලයට මේ රටේ මේ සංචාරක ව්‍යාපාරදි මේ කරන් ලොකුවට කෑ ගහලා වැඩට එන්නේ නැහැ කිව්වොත් ඉතින් එහෙනම් තව එක්කෙන්ට මේ වැඩේ කරන්න ඉඩ දෙන්නේ නැච්චර. අනේ අපේ පක්ෂ ඕනේ තරම් මිනිස්සු ලෑස්ති වෙව මේ අභ්‍යත්‍රික පුරවන්න මට ඊයේ පෙරේදායි දෙකෙම කෝල්
වෙනවා කරෝ දිනේෂ් ගුණවාදනා මැතිතුමා
ගමැතිතුමා කියපු කාරණාවල් කුමක් වුවද හැම පාර්ලිමේන්තුව අනුමත කරපු හැම සංස්ථා මණ්ඩල නීතියේ තියෙනවා ඒ අනුව තමයි භාණ්ඩාගාරයේ නියෝජිතෙක් පත් වෙන්නේ භාණ්ඩාගාරයේ නියෝජිතතුමාට පාලනය කරගන්න බෑ එතන එයා නෙමෙයිනේ සභාපති භාණ්ඩාගාරයේ නියෝජිත මාත්‍යෙක් භාණ්ඩාගාරයේ පැත්තෙන් තමන්ගේ ස්වාධීන අදහස් ප්‍රකාශ කරලා ඒක තවදුරටත් කරලා බැරි වුණාම එයාම වග කියන්න කැඳවීම නිසා තමන්ගේ සේවය කරන්න බෑ කියන එකයි දැනුම් දීලා තියෙන ඉතින් ඒව අස්කල්ල දාන්න ඕනේ කියලා
මේ ප්‍රකාශයක්
ස්ථාවරයක් ගැනීම
ඒගොල්ලෝ කැමැත්තෙන් අයින් වුණා
ස්ථාවරයක් ගැනීම සුදුසු දෙයක් නේ රාජයේ සේවකයන් ගැන මොකද මේගොල්ලන් කිසිම පක්ෂයකට අහවල් පක්ෂයටයි කියන්නේ නෙමෙයි දෙවෙනි කාරණේ දැන් ඒ වගේම පෞද්ගලික අංශයේ අයවත් තමුන්නාංශල අත්අඩංගුවට ගන්නවා සංචාරක කර්මාන්තයේ දිනුනතම තීරණ ගන්න තැන ඉන්න පෞද්ගලික සංචාරක ව්‍යාපාරයේ ප්‍රධානම ආයතනක ප්‍රධානියෙක්ව අත්අඩංගුවරන් තියෙනවා දැන් ප්‍රයිවට් සෙක්ටර් එකත් අත්අඩංගුවට ගන්නවා රජ නිලධාරීන් කරන මොකද්ද මේකේ තේරුම කියන එකයි අපි
ගරු කතානායකතුමනි පළවෙනි එක එහෙනම් ඒ නිලධාරී එක වාර්තා කළා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට කියලා මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතුමයි ලේකම්තුමයි ගැන බැලුවා නම් එයා කරදරේ වැටෙන්නේ නැහැ. ඔව් දෙව දුවන පුද්ගලික අංශයේ ගියා මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ මගේ මිත්‍රයෝ. එයා කිව්වා මේගොල්ලෝ අපිට කිව්වා මේක අනුමත කරලා තියෙනවා මේක අත්සන් කරමු කියලා. ඉතින් එහෙනම් ඒගොල්ලෝ එතන කිව්වට මේගොල්ලෝ කියන්නේ කවුද කියලා? පුද්ගලික අංශය ඇකේ කවුද හැදුවේ කියලා. ඒ ඉතින් අනික් සාමාජිකයන් ඒත් එක්ක මගේ අමාත්‍යාංශෙත් එක්කෙනෙක් ඉන්නවා. අගමැති කාර්යාලයේ තවට අහුවෙලා එහෙනම් තමන්ට කවුද මේක කිව්වේ කමන්ට තවද මේක කිව්ව අනුමත කරන්න කියලා මේ පුද්ගලික අංශය කියන්නේ අපිට කිව්වේ රජයේ අය ඉන නිලධාරීන් ඉතින් මේ මගේ මිත්‍ර මමත් බැලුවා ඒගොල්ලෝ උදව් කරන්න මේක අපේ මේක නෙමෙයි අන්තිමට මේ අපේ තීරණයක් නෙමෙයි මේ තීරණය උසාවිය දුන්නේ තීරණයක් නීතිපති දුන්නහම මේ අය ගිහින් මේ ගැන ජනාධිපතිතුමාට දැනුම් දුන්නා මේ ප්‍රශ්නේ ඇති වෙයි කියලා. ඒකට ජනාධිපති මේ ගැන තවත් විපරම් කරලා බලන්න කියලා. ඉතින් ආණ්ඩුව කරපු එකක් නෙමෙයි. ඒත් ශ්‍රේෂ්ඨ ඒ මහේස්ත්‍රාතුමා එතුමා කිව්වා ඇයි පියවර අරගෙන නැත්තේ කියලා. නීතිපතිතුමා නියෝගයක් දුන්නා නම් පොලිසියට කිව්වා කියන්න කියලා. පොලිසිය ගිහින් ඔය කරුණ කිව්වේ නැත්නම් පොලිස්පතිතුමත් ඔය කට්ටිය එක්ක ඉන්නවද මේ අත්අඩංගුවේ. ඉතින් මේ ප්‍රශ්නේ තියෙනවා නම් ගරු කතානායකතුමනි ඉස්සෙල්ලම දාන්න ඕනේ උසාවියට. මම කිව්වේ කවුරු හරි ඉල්ලලා අස් වෙනවා නම් එහෙනම් ඉතින් තව කවුරු හරි අපිට දාන්න පුළුවන් රජයෙන් දාන්න පුළුවන් පිටින් දාන්න පුළුවන් මම දන්නේ ඔබතුමාට දන්නවද කියලා ඔබතුමාට මිනිස්සු අය අහනවා මට නම් දවස් ඊයේ දවස් දෙකේම අපේ කතා කරලා අහනවා දැන් මේ තනතුරු තියෙනවා ඇයි අපි මේ තනතුරු වලට පත් කරන්නේ නැත්තේ කියලා අනික අපි ටිකක් බලන්න ඕනේ මේ ඇත්ත වශයෙන්ම මේ භාණ්ඩාගාරයෙන් දාන එකේ වැඩ කටුත්තක් තියෙනවද නැද්ද කියලා. ඒකෙන් මම නම් කියන්නේ ඔයා හිටියා කියලා කිසිම ප්‍රයෝජනයක් වෙලා නැහැ. භාණ්ඩාගාරයේ වෙන එකක් නෙමෙයි පබ්ලික් එන්ටර්ප්‍රයිස් ඩිවිෂන් එකේවත් කළාට. දැන් අපි අලුත් නීතියක් ගේනවා පාර්ලිමේන්තුවට වැඩ කරන්න කියලා පබ්ලික් එන්ටර්ප්‍රයිස් බෝඩ් එකක් ඇති කළේ අමාත්‍යාංශය යටතේ. මොකද සිදුුනේ නැහැ. අද ගිහින් බැලුවත් ඒවා තත්ත්වේ අපිට කඩකටුයි මිනිස්සු මෙහෙම ගෙවන්නේ. ඒව ගැන අපි අඬන්නේ නැහැ. මේ 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 ණය ගැන ගෙවන්න ඒව ගිහින් අපි වැට් වැඩි කරන එකට බදු වැඩි කරන එකට කවුරුත් අඬන්නේ නැහැ. මේකයි ලොකු ප්‍රශ්නේ වුණේ තිබා. මම ඒකයි කිව්වේ. අය මම
under the private sector he was virtually an honorary member of
the committee. He's honorary member by law.
He's an honorary member of the
committee. No, but I must say in fairness I know now they were told to do this when they came in they said no we had approved it so they had gone along and I think that statement should suffice in his case. I regret what has happened about him. He's a friend of mine but this is a court order but the fact is we are not talking about the private sector man. He's talking about the people who went in from the treasury. So I don't think this is a big issue in the country and they should make it an issue. At some stage the court ordered it, not that we this thing did. If FCID කිව්වත් මේව කරන්නේ අන්තිමට පොලිසිය තමයි කිව්වේ මේ මහේස්ත්‍රාතුමා කිව්වේ මේව කරන්න කියලා.
හරි ගරු බුද්ධික පතිරණ මැතිතුමා සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යමාගෙන් ඇසීමට
මම අහනවා.
ගරු කථානායකතුමනි එතුමාගේ පළවෙනි ප්‍රශ්නය ආයක දකුණු පළාත සඳහා නියුක්ත පවුල් සෞඛ්‍ය නිලධාරීන් සංඛ්‍යාව කොපමණද 1225යි. දැනට සේවය කරන නිලධාරියන් සංඛ්‍යාව කොපමණද 1051යි. අවසාන වරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියන් බඳවාගත් දිනේ කවරේද 2015 12/27. ආ එක පුහුණු අවසන් කර මේමනතෙක් බඳවා නොගත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සිටියේද ඔව්. එසේ නම් නිලධාරීන්ගේ සංඛ්‍යාව කොපමණද 11යි. ඔවුන් බඳවා ගැනීමට කටයුතු කරන දිනේ කවරේද? ඉතා ඉක්මනින් පත් කිරීමට කටයුතු කරනු ලැබේ. ඈ එක දකුණු පළාතේ රජයට හා පළාත් සභාවට අයත් මහ රෝහල් තුල පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ හිඟයක් පවතින බව දන්නේද? ඔව්. එසේ නම් මෙම පුරප්පාඩු පිරවීමට ගන්නා පියවර කවරේද? වයස අවුරුදු 65ට නවක නිලධාරීන්ට පත්වීම ලබා දීමෙන් සහ වයස අවුරුදු 65ට අඩු විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියන් කොන්ත්‍රාත් පදනම් මත නැවත සේවයේ දීමගින් නැගින් නොයසේ නම් මන්ද පැනනෝනාගේ.
ගරු කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ දැන් මෙතන ගරු ඇමතුමනි ජනටත් පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා ඒ සඳහා ඔබතුමා විකල්පිකුත් යෝජනා කරනවා නව අය බඳවා ගැනීම සහ 65ට අඩු අය කොන්ත්‍රාත් පදමින් ලබා ගැනීම හැබැයි දැන් 2015 12 මාසෙ බඳවා ගැනීමක් කළේ ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් ආසන්නව බඳවා ගැනීමක් වෙලා දැන් පවුල් සෞඛ්‍ය නිලධාරිනිය තමයි ග්‍රාමීය මට්ටමෙත් රෝහල තුලත් අනිකුත් ශේෂ්‍ය වගේම සැලකිය යුතු කටයුතු සිද්ධ කරන ඒ වගේම අපි සැලකුවොත් ශේෂ්‍ය තුල ඉන්න ග්‍රාමීය පදනමෙන් ඉන්න වැදගත්ම නිලධාරිනිය. ඉතින් ඒ නිසා වාර්ෂිකව ඇතිවන පුරප්පාඩු පුරෝකථනය කළා දැන් ලබන අවුරුද්දේ ඇතිවන පුරප්පාඩු වලට මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොටවත් බඳවා ගැනීමේ ක්‍රමවේදයක්. මොකද ග්‍රාමීය සහ විශේෂයෙන්ම තෘණමූල මට්ටමේ ග්‍රාස් රූට් ලෙවල් එකේ ප්‍රාථමික මට්ටමේ සෞඛ්‍ය පැත්ත ගැන හිතනකොට එවැනි ක්‍රියාවලියකට යන්න අමාත්‍යංශයට ශක්්‍යතාවයක් හැකියාවක් තියෙනවද?
මේමයි මන්ත්‍රීතුමා දැන් මේකේ විශාල ප්‍රශ්නයක් තිබුණා මේගොල්ලන්ගේ උසස් පෙළ සුසුකම අනුව. ඒ උසස් පෙළ සුසුකම තිබුණේ උසස් පෙළ විෂයන් තුනට විද්‍යා විෂයන් තුනකින් සමත් විය යුතුයි කියලා. නමුත් ප්‍රශ්නේ තිබුණේ එහෙම අය හිටියේ නැහැ. ඒ අනුව අවුරුදු 3ක් මේ බඳවා ගැනීම කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ මම ඇවිල්ලා ගිය අවුරුද්දේ මම තීන්දුවක් අරගත්තා ඕනෑම විෂයන් තුනකින් සමත් කට්ටියව බඳවා ගන්නට කියලා. බඳවාගෙන අපි ඒගොල්ලන්ට මාස 6ක විද්‍යාව පිළිබඳ පුහුණුවක් අපි කලින් ලබා දීලා ඒ කට්ටියව යොමු කරනවා මේ වෙකට පවුල් සෞඛ්‍ය සේවා මේ වෙකට. ඉතින් ඒ නිසා මෙතන ලොකු ගැප් එකක් ආවා.
ඒ අනුව මේවා ඔක්කොම තීන්දුව తీරන අරගෙන අපි 2016 මැයි මාසේ තමයි මේ මැයි මාසේ තමයි අපි 1200ක් බඳව ගත්තා අභ්‍යාසලාභින් පුහුණු කරන්න. ඒ 1200 ඉදිරියේදී ආවම තමයි මේ පුරප්පාඩුව අපිට පුරවන්න පුළුවන් වෙන්නේ. මොකද අවුරුදු 3ක ඉඩසක් පුරේ පෙරවීමට සිදු වුණ නිසා තමයි මේ හිඟය වැඩි වුණේ. හිඟයක් කොහොමත් වුණාට හිඟය වැඩි වුණා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය
ඒ අනුව තමයි මම තීන්දුව කරේ අවුරුදු 60 ඉඳලා 65 වෙනකොටත් ඒ කට්ටියටත් කැඳවලා මේව කරන්න. දැන් ඒ කට්ටිය සමහරු බැඳෙනවා. ඒ අයවත් අපි සාභායි කරගන්න.
දැන් අපි අපේ දකුණු ආසියානු කලාපය ගත්තම අපේ සෞඛ්‍ය නිර්ණායක වලින් බොහොම ඉදිරියෙන් ඉන්න රටක්. ඉතින් ඒ තත්ත්වය තුළ අපේ ප්‍රාථමික සහ ග්‍රාමීය සෞඛ්‍ය ශේෂය තව ප්‍රවර්ධනය ඇති කරන්න. ඇතරම ග්‍රාමලධාරී වසන් සමහරලාට 3ක් 4ක් 5ක් ජනතා විදියට සැලකුවොත් 5000ත් 7000ත් අතර ප්‍රමාණයක් මේක නිලධාරිනියක් ආවරණය කරනවා. ඉතින් මේ බඳවා ගැනීම වැඩි කළා. ඒ සඳහා භාණ්ඩාගාරය සහ අදාළ ආයතනවල අනුමැතිය ලබාගෙන වඩාත් වැඩි පිරිසකට සේවය සලසන යාන්ත්‍රණයකට යන්න අමාත්‍යංශයට වැඩපිළිවෙලක් තියෙනවද?
නෑ, මුදල් වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, පුහුණු කිරීමේ පහසුකම්. හැමතැනම දාලා පුහුණු කරන්න බෑ. පුහුණු කිරීමේ ඒ පහසු පාසල් වල තියෙන හිඩස අනුව තමයි මේ 1200ක් වසරකට අපි පුහුණු කරන්නේ කණ්ඩායම් දෙකක් වශයෙන්.
මගේ ඊළඟ අතුරු ප්‍රශ්නේ දැන් මේ ශේෂ්‍ය පලාස්සවා තුල ගත්තම සමහරලාට බරපතල ගැටලු තියෙනවා. ඒ නිසා අමාත්‍යංශයට පුළුවන් ද සියලු පළාත් සභාවල අදාළ ලේකම්වරු සහ ඇමතිවරුත් එක්ක එකතු වෙලා දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ගරු ඇමතිතුමනි පළවෙනි ශ්‍රේණියේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ හිඟවැටුප් ලබා දීම සිද්ධ වෙන්නේ නැහැ. දකුණු පළාතේ මහ රෝහල්වල පරිපාලන පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් අනුයුක්ත කිරීම සිද්ධ වෙන්නේ නැහැ. සමහරලාට දකුණු පළාතේ ගත්තොත් විශේෂ ශ්‍රේණියේ තනතුරු 4ක් කළමනාකරණ දෙපාර්තමේන්තුව අනුමත කළා තිබුණත් දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ තනතුරු වලට පුරවා ගැනීම නැත්නම් ඒ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සිදු කරන්නේ නැහැ. ඒ වගේම මෙන්න මේ වගේ විෂමතා තියෙනවා රේකී අමාත්‍යාංශයේ ක්‍රියාවලිය එක බලනකොට පළාත් සභා මට්ටමේ. ඒ නිසා යම්කිසි වැදගත් වීමක් කරන්න පුළුවන්කම තියෙනවා.
අපි මාස 3කට වරක් සියලුම පළාත් සභා අමාත්‍යවරු සහ ඒ පළාත් සභා ලේකම්වරු මේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු ප්‍රාදේශීය අධ්‍යක්ෂකවරු මේ සියලුම කට්ටිය ගෙනැල්ලා අපි දීර්ඝ වේලාවක් අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා දැන් එකගතාවයකට අත් වෙලා තියෙනවා. මේ සියලුම දේවල් එක තැනකින් එක විදිහකට සිදු කරන්නේ. ඔවුන් එකඟභාවයේ පද කළ තියෙනවා රේකී අමාත්‍යාංශයෙන් බදවාගෙන ඒ පළාත් සභාවට උනත් ලබා දෙන්න. පළාත් සභාවල කට්ටිය රේකී අමාත්‍යාංශයට යන රේකී අමාත්‍යාංශ කට්ටිය පළාත් සභාවට යන්න අර වෛද්‍යවරුන්ට ඉඩ දෙනවා වගේ අනිත් කට්ටියට ඉඩ දීමට ඒ සියලුම පළාත් සභා මේවල තියෙනවා. ඒ නිසා එවැනි විෂමතාවයක් ඉදිරියට හිටින්නේ නැහැ. අපි ඔක්කොම එකට කතා කරලා කරන්නේ. අන්ට ඒ ඔක්කොම රේකී අමාත්‍යාංශයෙන්
පුහුණු පාසල්
බද්ධ වෙලා එකට 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 කරන්නේ.
ඔබතුමාට තව අලුතෙන් පුහුණු පාසල් මේ අය වෙනුවෙන් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔව්, ඒක බලලා කරන්න ඕනේ. මේක වැඩිපුර වෙන්නේ නැති වෙන්නේ. මොකද මෙතන මේ තියෙන හිඟේ තියෙන්නේ අවුරුදු 3ක ප්‍රශ්නයක්. ඒකට 1200 ගානේ අපි පුහුණු වීම දැන් ආරම්භ කළා. ඒ කට්ටිය පිට කරනකොට තව අවුරුද්දක් දෙක අවුරුදු දෙකක් විතර යනකොට මේ ඔක්කොම හිඟය නැති වෙලා
යනවා. බොහොම ස්තුතියි.
හොඳයි. ගරු විමල් රත්නායක මැතිතුමා රාජ්‍ය පරිපාලන හා කළමනාකාර අමාත්‍ය කළමනාකරණ අමාත්‍යමාගේ ඇසීමට
මම අහනවා කරු කතානායකතුමා.
ඔව්. පළවෙනි ප්‍රශ්නේ අමාත්‍යංශ ලේකම්වරු දෙපාර්තමේන්තු ප්‍රධානී හා රාජ්‍ය සංස්ථා සමාගම්වල සභාපතිවරයන් සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ තුල පිහිටි නිල නිවාස සංඛ්‍යාව කොපමණද? උත්තරේ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයට අයත් නිවාස අතුරින් නිවාස 16ක් කිමස්ත තනතුරු සඳහා වෙන් කර ඇත. බංගලා නිවාස 6යි, ලොරිස් පටුමග නිවාස 4යි, සමුළු නිවාස 6යි. දෙවැනි ප්‍රශ්නේ ඒ නාම ලේඛනය මේකේ තියෙන කියවන්න ඕනද? උතුමාට ලැබෙන සලස්වන්නද? හරි. මේ සමගමුණ ඇත. තුන්වෙනි ප්‍රශ්නේ මේ නිවාස භාවිතා කරන කුජලින්ගේ නාම ලේඛනයත් මේ ලේඛනයේ තියෙනවා. අමුණ ඇත. හතරවෙනි ප්‍රශ්නේ ඔව්. පස්වෙනි ප්‍රශ්නේ ඔව්. ඇමුණුම් තුන මෙහි දැක්වේ. 6 අදාළ නොවේ, 7 අදාළ නොවේ, ආ අදාළ නොවේ.
ගරු වීදේ හෙරත් පැත්තමා පළවෙනි ප්‍රශ්නේ
ඔබතුමා සඳහන් කරන විදිහට මේ නිවාසවල නිල කාලය අවුරුදු 5යි. ඒ අවුරුදු 5 ඉක්මවලා සමහර විනිශ්චයකාරවරු පවා අවුරුදු 15 20 මේ නිවාසවල තවමත් රැඳිලා ඉන්නේ. ඒ නිසා විශාල ප්‍රමාණයක් කනිෂ්ඨ පරිපාලන නිලධාරීන්ට මේ ඉඩ පහසුකම් ලැබිලා නැහැ. ඒ පිළිබඳව ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ග මොනවද?
දැන්ටමත් ඒ සම්බන්ධව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. එයාට දන්වලා දෙනවා, අධිකරණයට දන්වලා ඒ නිවාස පවර ගන්න කටයුතු කරනවා.
දෙවැනි අතුරු ප්‍රශ්නේ, දැන් අධිකරණ ක්‍රියාමාර්ගයක් යනකොට තවත් අවුරුදු 5ක් 6ක් යනවා.
නෑ නෑ, අපි ඉතා ඉක්මනින් ගන්නවා. මම හිතන්නේ රජයේ නිලධාරීන්ගේ සමහර පිටපු මැති ඇමතිවරුන්ටත් අපි ඒ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරලා තියෙනවා.
ඒ ඒ නිවාස ලබා දෙන ක්‍රමවේදය මොකද්ද? ඒ ක්‍රමවේදය තමයි කරු ඇමතිතුමා පැහැදිලි නැත්තේ. ඒ නිසා තමයි රාජ්‍ය පරිපාලන නිලධාරීන් විශාල අපහසුතාවයකට පත් වෙලා තියෙන්නේ. මොකද ඒ නිවාසයක් හිස් වෙන එක දැනගන්න එකත් ලොකු ප්‍රශ්නයක්. ඒවා දැනගන්න ක්‍රමයක්, ඒවා විනිවිද පේන ක්‍රමයක් සහ මොකරි පොරොත්තු ලේඛනයකට ලබා දෙන ක්‍රමයක්.
ඒක ප්‍රමුඛතා ලේඛනයක් තියෙනවා මන්ත්‍රීතුමායි. ප්‍රමුඛතා ලේඛනය අනුව තමයි නිවාස දෙන්නේ. විශේෂ අවස්ථාවක් කරනකොට සමහරවිට අපිට විශේෂ අවස්ථාවල දෙන්න වෙනවා සමහර අවස්ථාවල. නමුත් අපි ඒ ප්‍රමුඛතා ලේඛනය අනුව තමයි ලබලා
දෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ,
ඔබතුමා නාම ලේඛනය කියවුවනම් ඒ ප්‍රමුඛතා ලේඛනය හරිද වැරදිද කියලා හරියට තේරුම් ගන්න පුළුවන්.
ප්‍රමුඛතා ලේඛනය දැන් මගේ ළඟ නැහැ, පස්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ප්‍රශ්නේ ඒක නෑ. නිවාස දීලා තියෙන අයගේ නාම ලේඛනය.
හා නාම ලේඛනය.
ඔව් තියෙනවා මිතර.
නම් 16ද කීයද?
නම් 16ක් තියෙනවා.
ඒක කියවන්න ඔබතුමා අතට ලේසි වෙයි.
කියවන්න.
ජේජේ රත්නසිරි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්, GMWP ජයතිලක ජුඩිෂියල් සර්විස් කමිෂන් එකේ සෙක්‍රටරි, විජිතකේ මලල්ගොඩ සභාපති කෝට් ඔෆ් ඇපීල්, කරුණාසේන හෙට්ටිආරච්චි සෙක්‍රටරි මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස්, JC ජයසූරිය ඇටනි ජෙනරල්, LAT තිස්සේකනායක පාර්ලිමෙන්ටරි කමිෂන් ෆෝ ඇඩ්මිනිස්ට්‍රේෂන්, DMRB දිසානායක සෙක්‍රටරි මිනිස්ටර් ඔෆ් ස්පෝර්ට්ස්, W සෝමදාස ඩිරෙක්ටර් ජෙනරල් ස්ටැබ්ලිෂ්මන්ට්, චන්ද්‍රරත්න පල්ලගම ඩිරෙක්ටර් ජෙනරල් සිවිල් සෙකියුරිටි, APG කිස්සිරි සෙක්‍රටරි ස්ටේට් මිනිස්ටර් ඔෆ් ඩිෆෙන්ස්, HM ගාමිණී සෙනවිරත්න සෙක්‍රටරි පබ්ලික් සර්විස් කමිෂන්, KPMS ගමගේ DG කම්බයින් සර්විස්, AESP ඒකනායක සෙක්‍රටරි ටු ද ප්‍රයිම් මිනිස්ටර්, HMNC ධනසිංහ කමිෂනර් ජෙනරල් ප්‍රිසන්ස්, RHS සමරතුංග ලේකම් මුදල් අමාත්‍යාංශ, දිල්රුක්ෂි දයස් DG බ්‍රයිබරි ඇන් කරප්ෂන් කමිෂන්.
අතුරු ප්‍රශ්නේ, ඔබතුමා සඳහන් කරපු සමහර නම් වලට අදාළව නිවාස මම නම් සඳහන් කරන්නේ නැහැ. මේ කොළඹ ආශ්‍රිතවම නිවාස තියෙන අය නම් ප්‍රමාණයක් ඔතන කියවුණා. එනස ඔබතුමා හොයලා බලන්න. අමාත්‍යාංශ ලේකම්වරුන්ට අමතරව රාජ්‍ය පරිපාලනයේ අනිකුත් නිලධාරීන්ට මේ නිවාස ලබා ගැනීමේදී විශාල අසීරුතාවයක් ඇති වෙලා තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රමුඛතාවයක් ලබා දෙන එකක් තියෙනවද? මේ රජයේ නිවාස ලබා දීමේදී ඔබතුමා ඒ පිළිබඳව මොක්කරි ක්‍රමවේදයක් අනුගමනය
කරනවද? සමහර වෙලාවට ආරක්ෂක ජනාධිපති ලේකම් කාර්යාලයට දා ඉඳලා වින් කරපු නිවාස සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිවාස සංඛ්‍යාව ඒකේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධවත්, මොකද ජනාධිපතිතුමා ඉන්නේ මේ නිල නිවාසයකම, ජනාධිපති නිවාසෙ නෙවෙයි. සමහර අවස්ථාවල ඒ අයට දීලා තියෙන නිවාස ටික අපි දෙනවා.
ගරු උදේ ප්‍රමාත් ගමපිළ මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ
ඇසීම. මම ආනව ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, සති දෙකක් කල්ලිලන.
ගරු ඉෂාක් රහමාන් මැතිතුමා, නගර සැලසුම්මා ජල සම්පාදන අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු රංජිත් සොයිසා මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා, මුදල් අමාත්‍යතුමාගේ ඇසීමට.
මම ප්‍රශ්නේ අහන කතානායකතුමනි. සභානායකතුමා.
ගරු වෛද්‍ය. You want 2 weeks time?
Yes sir.
Right, 2 weeks
time.
ගරු වෛද්‍ය නරින්ද ජයසිංහ මැතිතුමා, සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නය ආයක ත්‍රිවිධ හමුදාවට අයත් පවුල් 1235ක් පමණ ස්ථිරව පදිංචි සිටින අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොළොගම රණ ජයපුර ගම්මානයේ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ ඒකකයට රජයේ වෛද්‍ය නිලධාරියෙකු අනුයුක්ත කර නොමැති බවත් අනුයුක්ත කර ඇත. දෙක, රජයේ වෛද්‍යවරයෙකු ස්ථිර ලෙස අනුයුක්ත කර නොමැතිවීම හේතුවෙන් යුද හමුදාව නාවික හමුදාව ගුවන් හමුදාවට අයත් වෛද්‍ය නිලධාරීන් වරින් වර මෙම ඒකකයේ සේවය කරන බවත් දන්නේද පැන නොනගි. ආ එක මෙම ගම්මානයේ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ ඒකකයට ස්ථිර රජයේ වෛද්‍යවරයෙකු ලබා දීමට කටයුතු කරන්නේද 28/7/2016 දින සිට වෛද්‍ය නිලධාරියෙකු පත් කර ඇත. ඒ සඳහා ගතවන කාලය කොමන වනද පැන නොනගි යන්නේ එතුමා සභාවට දන්වාය. නොවේ නම් මන්ද පැන නොනගි.
හොඳයි, බොහොමසුද ඇමතුමා, දැන් මේ ප්‍රශ්න දාලා නම් මාස 4ක් විතර වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරියෙක් අනුයුක්ත කළා තියෙනවා ජූලි මාසේ 28 වෙනිදා ඉඳලා. කමක් නෑ, දැන් එහෙම වැඩේ කරනවා නම් දැන් මේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, මෙවැනි පවුල් 1000ක් 1200ක් ඉන්න ගම්මානවල මේ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ ඒකකවල වෛද්‍යවරයෙකුත් ඕන, ඒ වගේම මූලික සෞඛ්‍ය පරීක්ෂණ ටික කරගන්න MLT කෙනෙකුත් ඕන. ඔබතුමා දන්නවා ඇති මෙවැනි තැන්වල මෙතනත් MLT කෙනෙක් නෑ, බොහෝ තැන්වල MLT නෑ. ඒ නිසා මේ MLT ලා මේ තැන්වලට අනුයුක්ත කරන්න ආණ්ඩුවේ තියෙන වැඩපිළිවෙල මොකද්ද?
නෑ, ඉස්සර බලන්න ඕනේ මෙම පරයන්ත එකකවල රසායනාගාර පහසුකම් තියෙනවද කියලා. තියෙනවා නම් විතරයි MLT කෙනෙක් අපි අනුයුක්ත කරන්නේ. එවැනි හැම තැනකටම MLT කෙනෙක් අනුයුක්ත කරන්නේ නැහැ. ඒක මං හොයා බලන්නම්. මොකද මේ ඒක වෙනම විෂයක්, මං ඒක හොයලා බලන්නම්. නමුත් මතක තියාගන්න මේ වගේ ස්ථාන තියුණා 37ක් තියුණා, ඔක්කොම පරයන්ත එකක වහලා වෛද්‍යවරු නැතුව. නමුත් පෞගේ දවස්වල ඒක තමයි තියුණ අරුබුදේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇවිල්ලා මේ ඒ කියන්නේ නේවාසික පත්වීම් වලට බලත් ඒගොල්ලෝ බලනවා. ඒගොල්ලෝ ඇවිල්ලා වාඩි වෙනවා. නේවාසික පත්වීම් අපි ලබා දෙන්නේ ඒ අවසාන විභාගයේදී ලබාගත් මෙරිට් එකේ ලබාගත් ලකුණු සංඛ්‍යාවන්. ඒක කවුරුවක්වත් බලන්න දෙයක් නැහැ. ඒකේ ලකුණු අනුව තමයි තියෙන්නේ. කාට හරි වැරද්දක් කළා තියෙනවා නම් කම්ප්ලේන් කරතේ. පශ්චාත් සීමාවික කරන්නේ ඒ විදිහට. නමුත් ඔවුන් ඇවිල්ලා මේ ඔවුන් ඊට පස්සේ දැන් මේ කොයි තැනටද දාන්නේ කියන එක අමාත්‍යාංශයේ තීන්දුවක්. අමාත්‍යාංශයේ කරුණු ගන්නේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු, ප්‍රාදේශ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරු, රෝහල් අධ්‍යක්ෂකවරු ඔක්කොගෙන් අහලා බලලා මේක පිළියල කරන්නේ. නමුත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇවිල්ලා ඒගොල්ලොත් මේකට සම්බන්ධ වෙනවා. මෙහෙම ක්‍රමවේදයකට ඉඩ ඇරලා තියෙනවා අවුරුදු 4-5ක විතර ඉඳලා මේ නිලධාරීන්. දැන් මෙතන උනේ මොකද? මම කිව්වා මට තියෙන එකයි, මට වැඩක් නැහැ කවුද කොහෙදට යන්නේ කියලා. මේ 37ම ඇරෙන්නට ඕනේ. මේ 37 අරින්න මම ගියාම කිව්වේ මොකද? දේශපාලන ඇඟිලි ගැසීම. ඊට පස්සේ මාධ්‍යවලිනුත් සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් මේ නොයෙකුත් කට්ටිය කියන්න පටන් ගත්තා මේක දේශපාලන ඇඟිලි ගැසීමක් නෙවෙයි. මම කිව්වේ මේ ස්ටේෂන්ස් ටික ඔක්කොම විවෘත කරන්න, නැත්නම් මහා අපරාධයක්. තම තමන්ගේ කට්ටියට අවශ්‍ය පහසුකම් සහිත ස්ථානවලට වෛද්‍යවරු යැවීම නෙවෙයි ප්‍රතිපත්ති ව්‍යුත්තේ අන්තම දුෂ්කර ස්ථානවලට වෛද්‍යවරු සැපෙයින. ඊට පස්සේ මාධ්‍යවලුනේ ඔක්කොම ගහන්න පටන් ගත්තා. මම කල්පනා කරා මම මොකටද නිකන් බොරුවට බැනුම් අහන්නේ, මේ මගේ රෝහලකට යවන්න නෙවෙයි මම හදන්නේ. මේ වැයින් විශාල සංඛ්‍යාවක් වෙන උතුරු කරේ ඒ කට්ටියත් මම කතා කළා. මම කිව්වා මට කරන්න දෙයක් නැහැ, ඉතින් ඔගොල්ලෝ ඕන විදියක් කරගන්න කියලා. අන්තිමට උනේ මොකද? ඒ 37 ඇරුනේ නැහැ. මට පොරොන්දු වුණා අරිනවයි කියලා ඇරුනේ නැහැ. ඉතින් මේක තමයි තත්වය. නමුත් කිසිම දෙයක් දන්නේ නැතුව බොරුවට ආණ්ඩු විරෝධයට පත්තරයි මාධ්‍යයි සියලුම කට්ටිය මේ හැම ප්‍රශ්නයක්ම ආණ්ඩු විරෝධී මනසින් කතා කරාම ඕක තමයි සිද්ධ වෙන්නේ අන්තිමට. දැන් මේ සැරේ ඊට පස්සේ සැරේ මේ සැරේ දැන් මට පොරොන්දු වෙලා තියෙනවා මේ 37 කොහොමරි පුරවනවා කියලා. ඉතින් මේක තමයි මන්ත්‍රීතුමා තත්වය. මේ එක එක්කෙනාගේ බලපෑම් වලට මේ අමාත්‍යාංශයේ කාලයක් නතු කරලා තියලා දැන් මට මේක මාස 4-5 ඔක්කොම කරන්නට බෑ. මේක යට කරගෙන ඇමතිවරයෙක් හිටියා, ඇමතිවරයාට උඩින් හිටියා අනිත් ඇමතිවරු ලේකම්වරු ඔක්කොම දාලා රජගෙදරින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙව්වා ඒ ඇමතිවරයාට විරුද්ධව. ඒගොල්ලෝ අතපය බැඳගෙන දිව්වේ. දැන් ඇවිල්ලා මේවා අපි නිදහස් කරන හදනකොට මේ සියලු ප්‍රශ්න අපිට දානවා. දාලා දේශපාලනීකරණය කියනවා. ඉතින් දේශපාලනීකරණය අන්තිමට සිදු වුණේ මොකක්ද? මේ තත්වය. අධ්‍යක්ෂක ජනරාල්වරයා පැහැදිලිව කිව්වා ඇමතිවරයා කිසිම එකකට අතක දාලා නැහැ. නමුත් කියලා තිබුණේ එකම එකයි මේ ස්ටේෂන් ටික ඇරලා දෙන්න. ඒක මට ඉල්ලීම, මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම. දැන් තමුන්නාසේ ඉල්ලනවා වගේ තමයි අනිත් මන්ත්‍රීවරුත් ඇවිල්ලා මට උත්තර කරේ. විශාල මන්ත්‍රීවරු පිරිසක් ඇවිල්ලා මේක ඉල්ලුවා මට. ඒ දුෂ්කර බලත්වලට එවන්න මේ නිදහස් වුණාට පස්සේ. ඉතින් මේක තමයි තත්ත්වයේ ස්ථාන මාරුවල. දැන් මේ සැරෙත් මම බලනවා මම සමහරලාට මේ සැරෙත් ඉතින් මාධ්‍යයි තමුන්නාසලයි කෑ ගැහිල්ලට මොකද්ද වෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. නැහැ ගැව්ව කට්ටිය.
ඔක්කොම මේ පොදුවේ ඒකද?
දැන් නෑ තමාර മന്ത്രിවරු බව ප්‍රකාශනිකුත් කරානේ මේ ඇඟිලි ගහන්නේ අර මගේ ජීවිතේට ඇඟිලි ගහන්නේ නැහැ මම ෘති සමිති නායකයෙක් විදිහට අවුරුදු 15ක් හිටියා මං කිසිම දේශපාලඥයෙකුට ඇඟිලි ගහන්න දුන්නේ නැහැ එදා ඒ ප්‍රතිපත්තියම දැන් තියෙනවා මං කිසිම දේශපාලඥයෙක්ගේ ඉල්ලීමට ස්ථාන මාරුවක් ලබා දෙන්නේ නැහැ මොකද මං දන්නෝ එකම වෛද්‍යවරයෙක්වත් UNP නැහැ ශ්‍රී ලංකත් නැහැ ඔය එකම කට්ටිය තමයි දේශපාලඥයෝ පිටිපස්සේ යන්නේ
හරි ජගරුගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි මම ප්‍රශ්නේ පටන් ගත්ත RMLT ලගේ මේ දැන් මේ
ජීවමාන වෛද්‍යවරයෙක් වශයෙන් මේකට උදව් කරා.
ඔව් හරි හරි ඒක තමයි.
මේ වෛද්‍ය සේවය යම් කිසි තැනකට ගේන්න අපේ මතිමතාන්තර වෙනස් වෙන්න පුළුවන්. නමුත් වෛද්‍ය සේවය ගුණාත්මක දත්තකට පත් කරන්න ඔබතුමාට සෞඛ්‍ය සේවය දෙන්න මට වගේම සමාන අවශ්‍යතාවයක් සහ අයිතියක් තමුන්නාසිරත්
ඒකයි ඒකයි. ඒ මේ ප්‍රශ්න මතු කරන්නේත් ඒකයි. ඉතින් මම ඔබතුමාට කියන්න කැමතියි ඇත්තර මේ 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 ප්‍රාථමික සෞඛ්‍ය එකවල විතරක් නෙමෙයි මූලික රෝහල් වලත් පරීක්ෂණ කරන්න පුළුවන් තැන් වලත් MLT ලගේ බරපතල හිඟයක් තියෙනවා ඔබතුමා ඒක දන්නවා. දැන් මේ ඔබතුමාම GMO එක සහ මේ ආණ්ඩුව අතර තියෙන ප්‍රශ්නේ මතක් කරපු නිසාම මම අහන්න කැමතියි දැන් ඇත්තරම මේ ආණ්ඩුවට විශාල ජනවර්මක් ලැබෙනකොට ඒකට බලපෑවා ඖෂධ අධිකාරිය පීඨයම සහ ඖෂධවල මිල අඩු කිරීම. දැන් එතන බරපතල ගැටුමක් වතු වෙලා තිබෙනවා සභාපතිරේ ඉල්ලා අස්සුණා අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා. නමුත් ඔබතුමා දන්නවා ඖෂධවල මිල ජනතාවට දැන් මට අඩු වෙලා නැහැ. ඕනෑම ඖෂධයක් ගත්තොත් දැන් 30%න් වැඩි වෙලා තිබෙන්නේ. එතකොට මේ පනතත් සම්මත කරලා අධිකාරියත් පිහිටවලා අවුරුදු වැඩි කාලයක් ගත වෙලා ඇයි මේ ඖෂධ බිල පාලනය කරගන්න බැරි?
හොඳ ප්‍රශ්නයක් මන්ත්‍රීතුමා. ඔතනම තමයි අර්බුදය ආරම්භ වුනේ. මේ ඖෂධ පනතේ තියෙන ජන පොදු ජනතාවට මේකේ තියෙන්නේ මේ වෙන එකක්වත් නෙවෙයි ඖෂධ මිල අඩු වෙනවද නැද්ද? ඒක තමයි මූලික වශයෙන් මහාචාර්ය සේනකබි බිල බලාපොරොත්තු වෙන්නේ. ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට. දැන් මේක අඩු කරන්නට පුළුවන්. දැන් මම ඒකට මුල්ම වියු සූත්‍රයක් දුන්නා. එකඟ වෙලා ගියා. ගිහිල්ලා ඒගොල්ලෝ වෙනම එකක් පටන් අරගත්තා. ඒ කියන්නේ ඖෂධෙන් ඖෂධයට මිල නියම කරන්නේ. මම ඇහුවා ගිහිල්ලා මිනිස්සෙක් මේ අපේ ෆ්ලයින් ස්කොඩ් එක හරි ෆුඩ් ඇන් ඩ්‍රග් ඉන්ස්පෙක්ටර් ගිහිල්ලා මේ 4000ම ඔළුවේ තියාගෙන ගිහිල්ලා කොලේක හරි ලියාගෙන මේවා චෙක් කරන්නේ කොහමද? එක ක්‍රමවේදයක් දැම්මා. අන්තිමට ඒක පිළිගන්නේ මේ දොස්තර පාලිතාවේ කෝන් මැතිතුමා එතුමා බොහොම ප්‍රායෝගික කෙනෙක්. එයාව තමයි මම දාලා තියුනේ සභාපති නිල කමිටුවේ. එතුමා පිළිගත්තා මේක. පිළි අරගෙන උපරිමයේ 185ක් කරන්න. 185ක්. මොකද මම හිටියේ 75කට චේම්බර් එකේ හිටියේ ඖෂධ මේවල ඊට වඩා වැඩි ගානකට. ඒගොල්ලෝ එක ගානකට ගෙනල්ලා මේක කොහෙන් හරි පටන් අරගන්න. දැන් මෙතෙන්දි තමයි අර්බුදය ඇති උනේ. මොකද ඒ හිටපු කට්ටිය කරේ නැහැ. දැන් බලන්න මේකෙන් උනේ මොකද? දැන් එක්තරා පිළිකා රෝගයක් දැන් මට බැන්න පහු බිදසල තමුන්නාසලගේ පක්ෂපත්‍රෙත් කියකවා ලියවනවා ඒකේ මොනවද කියන්නේ මේ ඖෂධ මාෆියාව එක කඩන්න හැදපු හින්දා අයින් කරයි කියලා. දැන් අද ඖෂධ මාෆියාව කැඩෙනවා. දැන් බලන්න පිළිකා රෝගයට බෙහෙත ගේනවා 280,000යි මේ බහුජාතික සමාගමෙන් මේක ගේන්නේ. ගෙනල්ලා මේක කඩන්න මම කරපු වැඩේ රුසියන් බෙහෙතක් ගෙනාවා. මොකද මහාචාර්ය සේනක බිබිල කියන්නේ ඖෂධ වල මිල අඩු කරන්න නම් එයා එදා දැක්කුවේ සමාජවාදී රටවලින් ඖෂධ ගේන. සමාජවාදී ආද නැති වුණත් ඒ රටවලලේ ඖෂධ හොඳ ප්‍රමිතියකට සහ සාධාරණ මිලකට තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකෙන් ගෙනල්ලා මේව කරාම අද මේ දැන් දවස් 3කට ඉස්සලා තිබුණ ටෙන්ඩර් එක ඒකෙටම දැන් මේ තරඟයට අපි දැම්ම හින්දා මොකද වුනේ? ඒ මිල 280,000 ඉඳලා ඒගොල්ලෝ අඩු කරා 165,000. නමුත් දෙවෙනි එක්කෙනා ඉදිරිපත් කරනවා 144,000. ඒ කියන්නේ මිල භාගයට වඩුණා. මෙන්න මේක තමයි මේ 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 ඖෂධ මාෆියාව කඩනවා කියන්නේ. මේ බොරුවට කයිවාරු ගහලා ක්‍රිකට් බෝඩ් අල්ලුවට ආටිකල් ලිව්වට මාෆියාවක් කැඩෙන්නේ නැහැ. එහෙමනම් අවුරුදු මේ 40 ගණක් මෙහෙම තියුන්නේ නැහනේ. දැන් දෙවැනි එක ඕස්ට්‍රේලියාව ඉඳලා ගෙනාව එක එන්නතට. මම මේ කතා කරන්නේ එක එන්නතට 280,000යි. හොඳේ ඔබතුමා දන්නවා. මේ ඖෂධය මොකද්ද කියලා පිළිකා. එතකොට අනිත් එක ආවා එක එක බෙහෙත් පෙත්ත ඩොලර් 30යි. දෙවැනි එක ගෙනාව අපි ඉදිරිපත් කරා. දැන් මේ මොකද මේ මාෆියාව කියන්නේ එක ඖෂධයට එක සමාගමයි. එයා කියන ගානට අපි ගන්නවා. ඕක තමයි தত্ত্বය. එතකොට අපි දෙවනි එක්කෙනාව ඉදිරිපත් කරා මේ සැරේ ඩොලර් 30ට ඒගොල්ලෝ කෝට් කරපු එක්කෙනා දැන් මේ සැරේ කීයද දැම්මේ? ඒ බෙහෙතරම දැම්මේ ඩොලර් 3යි. ඩොලර් 3 කියන්නේ ඒකත් ලාභයක් ඇතුවනේ. මේක තමයි මාෆියාව. මේවා අපි කැඩුවා දැන් එකෙන් එක කඩනවා. දැන් එක ටෙන්ඩර් එකක් තියුණා එක සමාගමක් එක මේම ඖෂධයට මිලියන මිලියනයි ගානක් දෙක මිලියන 2යි මිලියන 3යි හතරවෙනි සමාගම දානවා මිලියන 71යි 71මාරක් ඇයි ඒකට විතරයි ලියාපදිංචිය මම කිව්වා කිව්වා ඇති වෙනකන් ලියාපදිංචි දෙන්න කියලා ලියාපදිංචි දෙන්න නැහැ එකකව කතා කරනවා එතකොට මිලියන මම නැවැත්තුවා ටෙන්ඩර් එක නවත්තලා MOU එක යටතේ බංග්ලාදේශයෙන් ගෙනාවා ඒකෙන් මම ඉතුරු කරගත්ත මිලියන 118ක් දැන් මේ සැරේ ටෙන්ඩර් එකට දාලා තියෙනවා මිලියන 1200ක් ඇමතුමා මිලියන 1200ක් මේ බෙහෙත ගේන්න විතරක් දාලා දිනන ටෙන්ඩර් එක. දැන් මට යන්නේ මේ සැරේ මිලියන 600යි. ඇයි හරියට භාගයකට මේ කඩුව වෙලා තියෙනවා. දැන් මේවා කරනකොට කිසිම දෙයක් ගන්න නැතුව ප්‍රායෝගිකත්වයක් මුකුත් නැතුව ඔහේ කාදම. ඔබතුමා වෛද්‍යවරයෙක් ඉඳලා ඔබට මා තේරෙනවා මේක කොහොමද කරන්න කියන එක. ඉතින් ඒ නිසා ඒකම දෙක දැන් මේ තව සතියකින් දෙකකින් අපි ඖෂධ මිල අඩු කරනවා. දැන් ඒක වැඩ පිළිවෙල ආරම්භ කළා. දැන් ඒක ක්‍රියාත්මක වෙනවා. කව මොකද අපේ කොන්සියුම ඔතොරිටි එකත් එක්ක සාකච්ඡා කරගෙන අපි කරන්නේ මොකක්වත් නෙවෙයි අපි මේගොල්ලන්ට හොරකම් කරන්නේ නැතුව CIF එකත් අපි ෆ්‍රීස් කරනවා ඒ තියුණ CIF එක ඇරෙන්නේ ඒගොල්ලන්ට වැඩි CIF දාන්න බෑ ඊට පස්සේ CIF වගේ වැඩි කරනවා නම් ඒගොල්ලෝ පෙන්වන්න ඕනේ ඒ රටේ බඩු මිල වැඩි වීමේ මෙන්න මෙහෙම ප්‍රවණතාවයක් තියෙනවා කියලා එහෙම නැත්තම් CIF ඇරේ ඒකට තමයි අපි ලාභේ මේව කළා තව නොබෝ දිනකින් ඉතාමත්ම අඩු මුදලකට අපි මුළු ඖෂධ ප්‍රමාණය අපි ලෑස්ති කරලා දෙනවා මේ රටේ අහිංසක ජනතාවට
හොඳයි
ඔබතුමා සඳහන් කරපේක හොඳයි ඖෂධ කීපයක් සම්බන්ධයෙන් මිල පාලනය කිරීම සඳහා ගත්ත ප්‍රයත්නය නමුත් මීට කලින් ඔය සියලු ජාවාරම සිද්ධ වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයත් සම්බන්ධ කරගෙන එතකොට දැන් යම් ඖෂධ ප්‍රමාණයක මිල අඩු කරලා රජයට යම් දෙයක් ඉතුරු කරලා දුන්නට මීට කලින් රජයේ මුදල් ජනතාවගේ මුදල් තමයි මේ වංචාව දෝෂයෙන් ලක් වෙලා තිබෙන්නේ එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් මොකද්ද ඒ අයට විරුද්ධව අමාත්‍යාංශ මට්ටමින් අරගෙන තියෙන ක්‍රියාමාර්ග.
දැන් මේ මන්ත්‍රීතුමා දැන් පහුගියේ ඒවා ගැන හොයාමේ ක්‍රමවේදයක් මොනවත් නැහැ සිදු වුණාට පස්සේ. දැනට අපි මේ ක්‍රමවේදය යටතේ මේක නවත්තලා තියෙනවා. හැම තැනකදීම විශේෂම රාජ්‍ය ඖෂධ සංස්ථාවේ අලුත් පාලනාධිකාරිය මේ පිළිබඳව ඉතාමත්ම අවබෝධයෙන් වැඩ කරගෙන ඒකෙදි අවශ්‍ය නියෝග මගෙන් ලබා ගනිමින් මේ 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 තියෙන සෙල්ලම නවත්තලා තියෙනවා මේකට විතරක් නෙවෙයි උපකරණ වලටත් විශාලම මහා මේකක් මේ වෙලා මේ ළඟදී ලීනිය ඇක්සලරේටර්ස් තමුන්වාසලා දන්නවා පිළිකා රෝගින්ගේ 31කට මට එහෙන් කතා කරලා කිව්වා ශ්‍රී ලාංකිකයෝ ඩොලර් මිලියන 4ක් අඩු කරන්නම් මේ ටෙන්ඩර් එකෙන් මේවා තමයි අපි කොමිස් දුන්න මුදල් කියලා මේවා මම මට පුදුම හිතුණා ඔවුන්ගේ කොමිස් මුදල් ගත්ත විශේෂඥ වෛද්‍යරුන්ගේ නම් කියනකොට එතකොට ප්‍රොජෙක්ට් මැනේජර්ගේ නම් කියනකොට ප්‍රොජෙක්ට් මැනේජර් දැන් මම අයින් කරා විශේෂඥ වෛද්‍ය ඒගොල්ලොම තමයි පත්‍රයට කියන්නේ මේවා පුස්කනවා කියලා. මොකද ඒගොල්ලන්ට පුස්කන එක අමාරුයි. මොකද එක මැෂින් එකට ඩොලර් 75000 ගෙවලා තියෙනවා. හරි. ඉතින් මේක මේවා එකින් එක අරගෙන මේක අපි මර්ධනය කරන්නට ඕනේ. ජව්.
නේද?
ජනතාවට නැතුව එලිදරව කොට. ඒක තමයි. නංගන්න නැතුව.
හරි.
පොයිසුටි
දෙවැනි වටේ ගරු හිරුනිකා ප්‍රේමචන්ද මැතිණිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇසීමට ප්‍රශ්න අහනවද? ප්‍රශ්න අහනවා. ටේබල් කර ගරු සභාගත කරනවද? රහත් ඔබතුමා
සුට්ටා. 2 weeks time, 2 weeks time.
ගරු ඉෂොක් රහමන් මැතිතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇසීමට ප්‍රශ්න අහනවද?
Not come. ප්‍රශ්න අහනවා.
ප්‍රශ්න අහනවා. සභාගත කරනවද?
2 weeks time.
ගරු රංජිත් සොයිසමැතිතුමා කුචිකර්ම අමාත්‍යාංශයේ ඇසීමට ප්‍රශ්න අහනවද?
2 weeks time.
ගරු ඉෂාක් රහමන් මැතිතුමා නගර සැලසුම්මා ජල සම්පාදන අමාත්‍යාංශයේ ඇසීමට හොඳයි. ගරු රංජිත් සොයිසමැතිතුමා අග්‍රාමැතිතුමා ජාති ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ඇසීමට
අහනවා ගරු කතානායක.
ගරු සභානායකතුමා ඊළඟට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23 යටතේ ප්‍රශ්න ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
நன்றி ගෞරව සභානායකර අවர்களே. கிள்ளச்சி மாவட்டத்தில் கிளிநொச்சி நகரிலிருந்து 24 கிலோமீட்டர் தூரத்தில் பென்னேரிக்குளம் கிராமம் அமைந்துள்ளது. இங்கு வாழும் 458 குடும்பங்களைச் சேர்ந்த சுமார் 1658 பேரில் பெரும்பாலானவர்கள் விவசாயத்தை தங்களது வாழ்வாதாரமாக கொண்டவர்கள். இங்கு பிரதானமாக நீர் வழங்கும் மூலமாக மண்டக்கல் ஆற்றுப்படுக்கையின் கீழ் உருவாக்கப்பட்ட வெண்ணேரி குளம், தேவன் குளம் ஆகியவற்றை ஒன்றிணைத்து கட்டப்பட்ட 1713 ஏக்கர் அடி நீரை கொள்ளனவாக கொண்ட வெண்ணேரி குளம் காணப்படுகின்றது. இதன் கீழ் 120 பயனாளிகள் தலா 3 ஏக்கர் வீதம் 360 ஏக்கரில் நெற்பயிர் செய்கையில் ஈடுபட்டு வருகின்றனர். அதே நேரம் மேற்படி குளத்தை உரிய வகையில் புனரமைப்பு செய்வதாலும் உவர்நீர் உட்புகுவதாலும் பாரிய அளவிலான விவசாய நிலம் கைவிடப்பட்ட நிலையில் காணப்படுகின்றன. இந்நிலையில் வெண்ணேரி குளத்தின் அணைக்கட்டினை புனரமைப்பு செய்து இக்குளத்திற்கு நீரை கொண்டு செல்லும் வாய்க்கால்கள் மற்றும் நீர் கட்டமைப்பை அபிவிருத்தி செய்வதன் மூலம் வெண்ணேரி குஞ்சுக்குளம், திக்காய் குளம் என்பவற்றை சூழ பாரிய அளவிலான உவர்நீர் தடுப்பு அணையை அமைப்பதன் மூலமும் தற்போது கைவிடப்பட்டுள்ள 1200 ஏக்கர் நிலத்தில் பயிற்சியை மேற்கொள்ள முடியும். இதன் மூலம் இப்பகுதியில் விவசாய செய்ய மேலும் அதிகரிக்க முடிவதுடன் இதனூடாக கிராமிய பொருளாதாரம் வளர்ச்சி பெற்று அதன் மூலம் தேசிய பொருளாதாரத்திற்கும் சிறந்த பங்களிப்பினை வழங்க முடியும் என்பதுடன் இப்பகுதியில் கூடிய நீர் பிரச்சனையும் தீர்க்க முடியும். வெண்ணேரி குளத்தை புனரமைப்பு செய்து இக்கிராமத்து விவசாய நிலங்களில் உவர்நீர் உட்புகாதவாறு தடுப்பு அணை ஒன்றை அமைக்க நடவடிக்கை எடுக்க முடியுமா? கௌரவ சபாநாயகர் அவர்களே, சம்பந்தப்பட்ட அமைச்சர் இருப்பதாக தெரியவில்லை. அரசு தரப்பில் இருந்து But yesterday also honorable minister said today about previous question, but today no answer.
Yes, I know you have 1, 2, 3, 4. You have 4 questions to be answered.
From the same minister or from different minister?
No, from different minister.
No. So far there are 5 or 6 questions. So far no answer.
Honorable leader of the house, I think if you can kindly ensure that.
5 ministers, 5 answers to be given.
Yeah, if you can kindly ensure that those are replied at the next.
I will remind you.
Okay, thank you.
Otherwise not fair by him.
I know.